సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మశ్రవణకాలు అయం బదంత ధమ్మశ్రవణకాలు అయం బదంత ధమ్మశ్రవణకాలు అయం బదంత నమో తస్ భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుధురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారయ వేవా. సుపిన్వత్ని, ఒబ హెమ దినామ మీ వెలావే ఇతామ శ్రద్ధావి బలాపొరొత్తు అన్ని ధర్మశ్రవణే కరాన్నటాయి. అద దేశనావే దాయకత్వే పొలొర్నరువ జయంతిపుర యాయ దహతున పదించి డి విక్రమరత్న మహాత్మా ప్రధాన పినుతు నిసిన్ దాయకత్వేగిన కటయుతు కరణో. ఏ విక్రమరత్న పౌలే పిన్నుతున్ సంబంధేనో అపే దిల్రుక్ విక్రమరత్న మహాత్మాయతులు పిన్నుతున్ సేలు దినామ అదత్ మీ స్థానేట బోమ శ్రద్ధావిం రస్వీ తిబెనో ధర్మశ్రవణే పినిస. పిన్నత్ని, మీ బుధురజనసకి వేడ పిలివిల దుష్కరదయా. బుద్ధ శాసనికి నో దుఃఖరం భగవా సుదుఃఖరం భగవాతి. మీ భాగతున హంసకి వేడ పిలివిల దుష్కరాయి స్వామిని, సుదుఃఖరం భగవా అతిశయ దుష్కరాయి స్వామిని కీకీ తమై ఏ కాలే పిలివిత్ పిరివి ఏ కాలే దుష్కరణం మీ కాలే కోమతమారు. నమూత్ పిన్నత్ని అపి హొందట పిలివితకట ఎకతూనోత్ మీ వెడ పిలివిల ఇచ్చర దుష్కర నెతువ సువసేమ అవబోధేకర యాంట పులువా. ఏ అవబోధేకర యానకిన కోమ కోమారి మీ దుష్కరదే కరను. దెన్ కంద కుడట అనేక ఆరక్షితనం ఏ ఆ కంద నగినిక అమారు ఇకేల పాల హిటియోత్ కోహమత్ తన ఆరక్షిత అనారక్షిత. ఎతకొట ఈ అనారక్షిత భవ ఇసరహ అపి కూడా కాసరణాయ్. దెన్ అపి హితముకు కౌరు అరికి నెక్కినో గాంగతురైనో కిల పౌగ్గి కాలివగి పహత్ భీమ్ అటవేనో ఉడ్డట యాండ కియనో ఉడ్డట యానైక అతిశయ దుష్కరాయి కెల హితానుకు తేయా హితనో మీ దుష్కరాయిని మీ వెడి నిసా యాన్న బ్యా కియల తవత్ కినికి దుష్కరతావి వింద వింద కోమహరి యానో. తోటే ఎగియబు కెనాట తమై రెకవార నీతి. తోటే దెన్ అద వెలా తీని దుష్కరాయి దుష్కరాయి కీకి పహాలటము వెలా ఇన్నో అవధానము పెన్నది ఆ కమన్నే ఇది కియల ఇతనో హెమోమ తమం పరిస్సం వేయి కియల హితాగని ఇన్నో. ఐ ససర గెన తేరిన్నే అని దెన్ బలండ గంగతురు వెలావి ఉన్నత్ మినిస్సు హితువి అప్పిట ముకుత్తు వెన్నే హెమోమ ఓ విధియట హితువి హెమోమ ఓ వగే హితు ఆంధ్రుడు పవావు మీ హితువి అపి హితువి నేకినో అపిట ఈ వతురు కియల. ఎతకొట మీ మీ తత్వ ఎతులే ససరగెనత్ అపి హోమతమై బలను అపి ఇతను అపిట నంగ సతరపాయట వేటనే కదనే అపి నంగ ఆంధ్రుని నిరేటి అనే కన్నే అపి మేము దందున్న అరవకలా మేము ఒక రాకీగి ఇన్నో నిదాగన నెగిట్టా వగే నిరేటి అను. ఇతి పిన్నత్ని, మీ వెడ పిలివెల్ట తీన ఇకమది బుధురజానాసికి ధర్మీ ఎతులే ఉందట పిలివేత్ పురనిక్ పిలివేత్ పురణ కినేకుట బుధురజానాసి వదాల మీ లస్సన వెడ పిలివేలాక్ ఈ వెడ పిలివేల టిక టిక ఎగతూ ఎన్ను ఓపీసీకి ఇందలా గెదర ఇందలా కుస్సేది ఎగతూ ఎండ అయితే ముఖద తృష్ణావ గుడా బలవత్ విధిహట మోరణ వెలావ మీ కాల అత్తరమ్మిల ఇహలగియానే ఇది ఏ తన్నావట వెచ్చిగా కృతిమత్తే ఒచ్చర ఒసవా తబాన్ని నే తన్నావ నెతి సమాజ్య రత్రం కన్నా కృత్రిమ ఆభరణని. ఎతోటి ఈ కృత్రిమ ఆభరణ వల్ల వెడియం వటినాకమక్ యనవన ఏ తన్నావట విన దయా తమంతుల ఏ కాలిత్ మినిసు రత్రం దెమ్మ పలందువా మేము తే కాలి మినిసు ఇచ్చరు వటినాకమద్దున్నే ඒකන ඒ කාලෙ සමහර මෑණිකන් රත්තරන් එම මෙ දැක්කම අපිට පුදුම හිතෙනවනි. අද ඒක මිල කරන්න බෑ සමහරයෝ. ඒ කාලෙ රජවරුන්ගේ පළඳනා ගත්තම අද මිල කරගන්න බෑ. ඒකන ඒ කාලෙ මිනිස් එච්චර වටිනාකමක් දුන්නේ නෑ. එතකොට මේ රත්තරම් මිල ඉහළ යන එකෙන් අපි දකින්න ඕන තණ්හාවේ බලවත්කමයි. අපි දකින්න ඕන තණ්හාව දැන් 2025 වසර ගෙවිගෙන යනවා. ඒ ගෙවුණු වසර පුරාවටම ওই පින්තුල්ලා දකින්න ඕන අතීත සංස්කාර ගෙවුණු බවයි. අතීත සංස්කාර ගෙවුණු බවයි. ඊළඟට ওই පින්තුල්ලා දකින්න ඕන අද රාත්‍රියේ දැන් මේ අපේ විදේශනාව කරෙන්නේ මේ මාවුරුද්දේ අන්තිම දවසේනේ. අද රාත්‍රියේ ওই පින්තුල්ලා රාත්‍රියේ පහන දැල්වා පැය භාගයක් විතර මානසිකාරය කළ යුත්තේ කුමක්ද? අතීත සංස්කාර ගෙවුණු බවයි. 2025 වසර වනාහි අතීත සංස්කාරයන් කියලා දකින්න ඕන. ඊට පස්සේ දෙවැනියට දකින්න ඕන ජරා මරණ තෝක පරිදේව දුක්ඛ දෝමන උපායාසයන්ගෙන් බැටකාපුකම දකින්න ඕන. ඊළඟට දකින්න ඕන ජරා මරණ දුකට කිට්ටු වෙච්ච බව දකින්න ඕන. එතකොට තමයි 2026 ආධ්‍යාත්මික සැලසුම් වලට සිත විවෘත වෙන්නේ. ආධ්‍යාත්මික සැලසුම් වලට සිත විවෘත වෙන කිසිම ආධ්‍යාත්මික අපිට සැලසුමක් නැහැ. තේ ආධ්‍යාත්මික සැලසුමක් නැති වෙලාවක අපි හරි අසරණයි. පින්වත්නි, අද අපි දේශනාවට මාතෘකා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ වසරේ මුල් කාලයේ ඇහෙන එකක් අප භාග්‍යවතුන් වහන්සේ වදාළ සුන්දර ප්‍රතිපත්තිය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වම ওই පින්නතුලට එකපාර ඔලුවට එන්නේ අපි දන්නවනේ. සම්මා දිට්ඨියෙන් පටන් අරන් සම්මා සමාධියෙන් ඉවර වෙනක අපි දන්න. ඕගොල්ලෝ කවදාවත් අහලා නැති එකක් මම කියන්නම් අද. කවදාවත් ඔයාලට කිසිම දවසක කිසිම දේශනාවක ඇහිලා නැති කෑල්ලක් මම කියන්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට සම්බන්ධ. දැන් මම පෞගේ දවසක හිතුව ආර්ය අෂ්ටාංගික මාර්ගෙන් දේශනා 1000ක් විතර කරලා තියන්න ඕනේ කියලා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් හරියට දේශනාව කර හරි, ඒ කියන්නේ මේ ඒක එච්චරට ගොඩාක් කියන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ සම්මා දිට්ඨි මොනවද එච්චර කියන්න තියෙන්නේ? සම්මා සංකල්පවල මොනවද කියන්න තියෙන්නේ කියලා ඔයාලා හිතාවේ. එහෙම නෙමෙයි පින්වත්නි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි කෙනෙක් නිවනටපත් වෙන්නේ. එහෙම ඒකෙන් නිවනටපත් වෙනවා නම් ඒකේ විවිධ පර්යායන් ඔස්සේ ඒක විස්තර කරගන්න පුළුවන් වෙන්න ඕන. මේ කියන ඒවා හුඟාක් දේශනාවන් ගැන අවධිකමක් තියෙන කෙනෙකුට තමයි, ටිකක් දේශනා ගැන අවධිකමක් තියෙන කෙනෙකුට තමයි තේරෙන්නේ. නැත්නම් තේරෙන්නේ නැහැ. පින්වත්නි, සම්මා දිට්ඨියනේ පටන් ගන්නෙ. ඒතර සම්මා දිට්ඨිය තමයි මූලික ප්‍රධාන දේ. ඒතර සම්මා දිට්ඨියෙන් අපි කරන්නේ කර්මය නිරුද්ධ කරන එක. සම්මාදිට්ඨියෙන් අපි කරන්නේ කෙලෙස් නිරුද්ධ කරන එක. කර්මය නිරුද්ධ කරන එක නෙමෙයි. ඒතර ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙලෙස් නිරුද්ධ කිරීමට සම්බන්ධ දේ තමයි සම්මාදිට්ඨිය. ඊට පස්සේ මේ ඔතන තියනවා නව කර්ම රැස්වීමට අදාළ දෙයක්. ඒ තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඒකෙන් තමයි නව කර්ම හැදෙන්නේ. ඒක ඔයගොල්ලෝ මේක අහලා නැහැ කවදාවත්. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුනින් තමයි ඔයාලා තුල නව කර්ම සකස් වෙන්නේ. ඒ නව කර්ම සකස් වෙන්නේ නැති නව කර්මයේ තුල අනාත නොවීම පිණිස තමයි සම්මා වාචා කම්මන්ත ආජීව කියලා තුනක් පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ සම්මා සතිය සම්මා සමාධිය තුලින් අපි කරන්නේ පින්වත්නි, ඒ පුද්ගලයා තුල විපාක සකස් නොවි විපාකයට අභියෝග කරන එක තමයි. යායි විපාකය පිණිස කර්ම සකස් වෙලා විපාකය පිණිස ගොඩ නැගෙන අවස්ථාවේදී තමයි ආයෙත් භවය තුල අනාත වෙන්නේ. එතකොට බලන්නකො සම්මා සතිය තුලින් පවා කරන්නේ විපාකය අරගෙන ඒ විපාකය විමස බලනවා. විපාකේ දැන් හොඳ උදාහරණයක් සම්මා සති කියන්නේ සතර සතිපට්ඨානෙනේ. දැන් අපි සතර සතිපට්ඨානෙන් බලන්නේ මොනවද? වේදනාව බලනවා. වේදනාව කියන්නේ මොකද්ද? විපාකයක්නේ. වේදනාව කියන්නේ පුරාණ විපාකයක්. අපි කියන්නේ වේදනා ස්කන්ධය කියන්නේ පැරණි කර්මෙන් හැදිච්ච එකක් කියලා. ඒ නිසා ඕගොල්ලන්ට අත්දකින්න කවර ආකාරයක වේදනාවක් හෝ වේවා, ඒ වේදනාව ඇති වෙලා නැති වෙලා යන විදිය දැකලා පුළුවන් තරම් පින්වත්නි උපේක්ෂා සාගත වෙන්න කියලා වේදනානුපස්සනාවේදී අපි විදර්ශනා විමසා බලන්නේ මොකද්ද? විපාකය. ඇයි වේදනාව විපාකේනේ? එහෙනම් මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ, හැබැයි මේ බුදුරජාණන් වහන්සේ අපට අනුදෙන වදාලා ලස්සන දෙයක්, කෙලෙස් නිරුද්ධ කිරීම තමයි ප්‍රධාන දෙ. ඒක සායි සම්මාදිට්ඨියටනේ. සම්මාදිට්ඨියට තමයි කෙලෙස් නිරුද්ධ කිරීම ආයිති. එතකොට සම්මාදිට්ඨියෙන් පටන් අරගෙන ඒ පුද්ගලයා තුළ කර්ම රැස් වෙන තැන ගැන දේශනා කරනවා සම්මාදිට්ඨිය ගාවට. කර්ම රැස් වෙන වටපිටාව පදනම සම්මා සංකප්ප. ඒ පදනම ඇතුලේ ඒ සංකල්පනා තුලින් ගොඩනැගෙන වාචා කම්මන්ත ආජීව තුලින් අපිට පැහැදිලි කරන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ දැන් කර්ම රැස් වෙන එක ගැන. දැන් කර්ම රැස් වෙන එක ගැන තමයි එතන කියන්නේ. ඊට පස්සේ සම්මා සති සම්මා සමාධියෙන් අපි විභාග කරලා විමසලා බලන්නේ මොනවද? ඒකෙන් පින්වත්නි අපි විමස විමසා විභාග කර කර බලන්නේ යන් කවර දෙයක්වත් නෙමෙයි. ඒ ඒ පුද්ගලයා තුළ මේ විපාකය විදර්ශනා කර කර බලන එක. එතකොට අර සම්මා දිට්ඨියටම නැවත ජවය හම්බෙලා කෙලස් ටික කඩාගෙන වැටෙනවා. ඔනොමයි ඕක වෙන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට බලමු. එතකොට එහෙනම් අපිට තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතුලේ හැංගිච්ච දෙයක් තියෙනවා. කර්මීය සම්බන්ධ කතාව. විපාකයේ සම්බන්ධ කතාව. කෙලෙස් සම්බන්ධ කතාව. ඕක කිසිම මම මේක ඇත්තටම දේශනාවකින් අහලා ගත්තේ අදහසක් නෙමෙයි මම මේක. මේ නිසා එකයි මම කියන්නේ මේක ඔය අතහඬ නැහැ කියලා. කෙනෙක් කියන්න පුළුවන් මේ අලුත් බණ කියනවා. නෑ මේක මේ විදිහට බැලුවොත් විතරයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිර්වාණයට ඒකායන මාර්ගයේ වෙන්නේ. මේ තකින් මේක ඒකායන මාර්ගේ නම් මේකේ ගැඹුරක් තියෙන්න ඕනේ පින්වත්. භාගතුනාංශ ස්වභාවයෙන්ම වදාලානේ ගම්බීරයි මේ ධර්මී කියලා. ආර්යෂ්ටාංගික ආනික ආර්යෂ්ටාංග මාර්ගය විතරයි භාගතුනාංශය අර පළවෙනි දේශනාවේ පවා හුවා දක්වන්නේ. එහෙනම් මේකේ මුළුමහත් නිර්වාණගාමි මාර්ගෙම තියෙන්නේ. ඒකහද්දී අඤ්ඤා කොණ්ඩඤ්ඤ සෝතාපන්න වුණා නම් තේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුණා නම් මේක ඒකායන මාර්ගෙම වෙන්න ඕන. හැබැයි දැන් අපිට මේ බැලුවා කියලා අනේ අපිට එච්චර එකක් තේරෙන්නේ නැහැ. අනික තම ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපි බලන්න ඕන එක ස්කන්ධයක්. ස්කන්ධයක් තමයි බලන්න ඕන. වඩනවන මේක වඩන්න කියලානේ බුදුරජාණන් සුවදාලේ. දැන් අපි නිකන් මෙහෙම හිතමු. අපි නිකන් මේ විදිහට අදහසක් ගමු. දැන් ආර්යෂ්ටාංගික මාර්ගය තුල වාසය කරන ශ්‍රාවකෙක් නම් එයා ආර්යෂ්ටාංග මාර්ගය වඩන ගමන් ආර්යෂ්ටාංග මාර්ගය ඔස්සේ ස්කන්ධ විදර්ශනාව ඔස්සේ තමයි කර්මයේද කෙලෙස්ද විපාකයේද තේරුම් ගනිමින් වඩමින් අභ්‍යන්තරය තුල කෙලෙස් ගසලා දැමිය යුත්තේ තණ්හාව ගෙවා දැමිය යුත්තේ. හොඳට අහන්න මේක. දැන් මූලික දේ අපි ගමුක මොකක් හරි ස්කන්ධයක්. වේදනා ස්කන්ධේ තේරෙනවනි හැමෝටම. වේදනා ස්කන්ධේ ඇයි බුදුරජාණන්සේ දුක නිරුද්ධ කරන්න වදාලේ? දුක කියලා භාගතුනන්සේ වදාලේ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. පංච උපාදානස්කන්ධේ තමයි දුක. එතකොට පංචස්කන්ධේම දුක තමයි. නමුත් උපාදානයේ විසින් තමයි දුක මෝරන්නේ. ස්කන්ධයන්ම දුක. වේදනා ස්කන්ධයත් දුක. වේදනා උපාදානස්කන්ධේ තමයි අනාගතයේ දුක මෝරන්නේ. අන්න එහෙම අපි තේරුම් ගන්න ඕන. වේදනා ස්කන්ධයට දුක හදන්න බෑ. වේදනා ස්කන්ධය කියන්නේ දුක. වේදනා ස්කන්ධය කෙරෙහි බැඳුණු විඥානයක් පවත්වනකොට ඒක තමයි දුක මෝරණ එක. දුක මෝරන්න ඕනනේ. එතකොට තමයි ඉස්සරහටත් දුක තියෙන්නේ. දුක මෝරන්නේ නැත්නම් ඉස්සරහට දුක නැහැනේ. අපි කරන්නේ ඉස්සරහට දුක නිරුද්ධ කරන එක විතරයි. ඉස්සරහට දුක නිරුද්ධ කරන එක විතරයි කරන්නේ. ඇත්තටම බුද්ධ ශාසනය හරිම ලේසි පිළිවෙත් පුරන්න. පින්වත්නි, මේ බුද්ධ ශාසනය මේ කර්ම නිරුද්ධ කරනවා කිව්වට ජාතිය ගෙනත් දෙන කර්ම විතරයි නිරුද්ධ කරන්නේ. හොඳට එහෙනම් තවත් ලේසි. ප්‍රතිසන්දිය ගෙනත් දෙන කර්ම ටික තමයි නිරුද්ධ කරන්නේ. ඒයි ප්‍රතිසන්දිය ගෙනත් දුන්නොත් නේ ඉතුරු ඔක්කොම කර්ම විපාකේ පිණිස ඉදිරිපත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම පරිස්සමින් හොයාගත්ත දෙයක් ඒක. ඇයි කෙනෙක්ගේ කර්මය නිරුද්ධ කරන එක පොඩි දෙයක් නෙමෙයි. සංකීර්ණ දෙයක්. ගොඩාක් සංකීර්ණයි. එතකොට ඒ ගොඩාක් සංකීර්ණ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මේ ප්‍රතිස් නැවත නැවත ප්‍රතිසන්දිය ගෙනත් දෙන්න ඉදිරිපත් වෙන කර්මය තමයි නිරුද්ධ කරන්න ඕන. ඇයි ප්‍රතිසන්දිය මතින් තමයි මේ සියලු දුක්ඛ ස්කන්ධයන් තමා තුල මෝරන්නේ. මේ ප්‍රතිසන්දිය ගෙනත් දෙන කර්මය නිරුද්ධ කිරීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳටෝම සෑහෙනවා. ආය ලියන්න දෙයක් නැහැ. ලියලා කියව ගන්න දෙයක් නැහැ. වඩන්න විතරයි තියෙන්නේ. ලියලා මොනව කියවන්නද? ඉතින් ලියලා අපි ලියනවට වඩා හොඳට ලියලා තියෙනවා. රේරුකාණී චන්දවිමල නායකහරු එහෙම එන්ත ආය ලියලා වැඩක් නැහැ. ඔයාලා ලියන්න යන්න එපා. මේ වයසක උපාසකම්මල ඉන්නවා. ලියනවා 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 කෙලවරක් නැහැ. ලියනවා. ඉතින් මේ මං හිතන්නේ ඒ කාලේ ලියන්න බැරි වෙච්ච ගැටලුවද කොහෙද පිරිමහන්න ලියනවා ලියනවා පොත් පුරවනවා අපි හම්බුනම් පෙන්නනවා මේ බලන්න ලියලා තියෙනවා කියලා. පොත් ගිනල්ලා ලියනවා. ටීවී එක දාගන්නවා ලියනවා. ඉතින් මේ ඕක වැඩක් ඇති වැඩක් නෙමෙයි. ලියලා ඒ කියන්නේ ඔයාලා ඔය ලියන ඒවා ඔයාලට ආයේ කියවුවත් තේරෙන්නේ නැහැ. අර රේරුකාණේ මහානායකාරෝ මේ ලස්සනට ලියලා තියෙනවා පොත් ටික. ඒටි කරන් කියව ගන්නු කයි මොනවද ලියන්නේ මේ අලුත් අලුත් ඒවා කරන්න යන්න එපා. අනික වෙලාව හොඳටම නෑ දැන්. හැබැයි ඉතින් මෙහෙමයි ටිකක් ලොකු වැඩසටහනකදී අවශ්‍ය ධර්මකාරණයක් සටහන් කරගත්තට කමක් නෑ. එතනක දවසක වැඩසටහන. එතකොට පොඩි සටහනක් දාගත්තට කමක් නෑ. දැන් මේ ලංකාවේ පාසකම්මලා ඉන්නවා. එයා පොත් පුරවන එකමයි කරන්නේ. ඕක කරන්න එපා පින්නවත්. නේ වැඩන්නේ. එතකොට ධර්මකාරණ සංග්‍රහ කරලා තියෙන තැන් ඕන තරම් තියෙනවනේ. ඕන තරම් තියෙනවා. රූප සප්තක විපස්සනා කොහොමද කරන්න කියලා අරු විදර්ශනා මාර්ගය කියලා රේරුකාණී නායකාණන්ගේ පොත අතනදී පිටු දෙකයි තියෙන. උතට කියවගත්තාම හරි. එකයි මොනවද ලියන්න තියෙන්නේ. තේරුමක් නැතිව කරන්න එපා. වෙලාව නැහැ පින්නොත්. දැන් අපි බලමු ස්කන්ධයන්ගෙන් එකක් අපි ගන්නවා. දැන් අපි අදහස් කළේ වේදනා ස්කන්ධයනේ. වේදනා ස්කන්ධය. එතකොට වේදනාව කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ අපි දන්නවා විපාකයක්. හැබැයි මේ විපාකයක් වුණාට වේදනාව කියන එක තමා තුළ ඇතිවෙලා නැතිවෙලා යන දෙයක්. අනේ ඇතිවෙලා නැතිවෙලා යන එක දකින්න එක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඇතිවෙලා නැතිවෙලා යන එක දකින්න එක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ලෝකේ ඇතිවීම නැතිවීම දකින්න එක, බාහිර ලෝකේ ඇති වෙන නැති වෙන එක දකින්න එක සම්මාදිට්ඨිය නෙමෙයි. බාහිර ලෝකේ ඇතිවෙලා නැතිවෙලා යනෝනේ. හැම දෙයකම මල් පිපිලා පර වෙලා යනවා. ගස්වල කොළ ඉදිලා වැටිලා යනවා. ඒකෙත් ඇතිවීම නැතිවීම තමයි තියෙන්නේ. ඕවා දිහා බැලුවම සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ. ඇයි? සම්මාදිට්ඨිය කේන්ද්‍රගත වෙන්නේ සවිඥානික කයට. සම්මාදිට්ඨියේ කේන්ද්‍රගත වෙලා තියෙන සවිඥානික කයට ලෝකෙ කොච්චර ඇති වෙන නැති වෙන විදිය දැක්කත් එයාට සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ. එහෙනම් සම්මාදිට්ඨිය උපදින්නේ කොහොමද? සවිඥානික කයට. අවිඥානික කයේ සියලු කෘත්‍යයන් සියලු ක්‍රියාවලීන් දෙස බැලිය යුතු නැහැ. සවිඥානික කයක ස්කන්ධයක් දෙස විතරක් බැලුවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි වැඩෙන්නේ. ඇත්තටම වඩනවා කියන්නේ මේකට. වඩනවා කියන්නේ මේකට. එතකොට දැන් සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ඇතිවීම නැතිවීම දකින්න. ඒ කියන්නේ සමුදය ආර්ය සත්‍යයත්, නිරෝධ ආර්ය සත්‍යයත් දකින්න එක තමයි සම්මා දිට්ඨිය. ඒක දකින්න අපිට බෑනේ. ඇයි බැරි? අපි හිතන්නේ පැවැත්මක් තියෙනවා. ඒක ස්ථිරසාරයි කියලා. ඒකයි සම්මා දිට්ඨිය නැති. සම්මා දිට්ඨියට අභියෝග කරන්නේ පැවැත්මක් තියෙනවා, ස්ථිරසාරයි, වසඟී පැවැත්තේ හැකෝ. ඒ අදහස් තුන තමයි සම්මා දිට්ඨිය වහගෙන ඉන්නේ. සම්මාදිට්ඨිය වහන චින්තනය ඔච්චරයි. පැවැත්මක් පැවැත්මක් තියෙනවා, ඒක ස්ථිරසාරයි, ඒක මගේ වසඟේ තියන්න පුළුවන්. ඔන්න ඔය අදහස් තුන නැසුවොත්, ඔය අදහස් තුන නැසුවොත් ඒ පුද්ගලයාට පින්වත්නි සම්මාදිට්ඨියට දොරගුල් විවර වෙනවා. එතකොට පැවැත්මක් තියෙනවා ස්ථිරසාරයි, ඔච්චරයි. පැවැත්මක් තියෙනවා ස්ථිරසාරයි, ඒක වසඟේ පැවැත්විය හැක කියන ඔය වචන තුන විසින් තමයි සම්මාදිට්ඨිය වහගෙන ඉන්නේ. ඒක උපදින්නේ නැහැ ඔයාලා මොනවා කළත්. එතකොට එහෙමනම් ඔගොල්ලෝ දෛනික ජීවිතය ඇතුලේ එදිනෙදා ජීවත් වෙනකොට හැමදාම අපේ ජීවිතයේ ගෙවද්දී ඔයාලට පැවැත්මක් නැහැ. පැවැත්මක් නැහැ. පැවැත්ම කියන්නේ මුලාවක්. ස්ථිරසාර බවකුත් නැහැ. ස්ථිරසාර බවකුත් නැහැ. මගේ වසඟේ පවත්වන්නත් බෑ කියන එක ජීවිතයෙන් දකින්න ඕන. භාවනාවෙන් නෙමෙයි. ජීවත් වෙනකොට දකින්න ඕන. ජීවත් වෙනකොට දකින්න ඕන පැවැත්මම දුක. ස්ථිරසාර බවක් නැත. මගේ වසඟේ පවත්වන්න පුළුවන් කවරක්වත් නැහැ කියන එක ඔෆිස් එකේ ඉන්නකොට ඒ චින්තනය ඔස්සේ තමයි ඔෆිස් එකේ ලියකියවිලි වල වැඩ ඔක්කොම කරන්නේ. එදිනෙදා වැඩ ඔක්කොම කරන්න ඔය මට්ටමට. ඒ එදිනෙදා වැඩ ටික ඔය ඔක්කොම කරනකොට අන්න ඒකට තමයි අපි කියන්නේ සිහිනුවන කියලා. සති සම්පජාඤ්ඤය කියලා. එතකොට සති සම්පජාඤ්ඤය කියන්නේ වාඩි වෙලා කරන එකක් නෙමේ, දෛනික චර්යාවට එකතු කරගන්න දෙයක්. හරි? එතකොට එනම් ඔයගොල්ලෝ ඒක දකින්න ඕන භාවනාවෙන්වත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමින්වත් නෙමේ. ජීවිතයේ දර්ශනයක් විදියට. ඒකට ඒක ඒකට යාට වොෂ්රූම් එකේදී පවා පුළුවන් ඒක කරන්න. ඒකයි. ඒකට වෙලාවක් නැහැ. එයාගේ නිතර ඕන තැනකදී මේ චින්තනෙ කෙලස් වෙනුවට මේක ඉදිරිපත් කරගන්න පුළුවන් වාහනය යනකොට. මේ කොච්චර ලස්සනයිද? ඒතර අපේ එහෙනම් අපේ ජීවිතේ සම්මාදිට්ඨියට විවෘත වෙන්න තියෙන්නේ ඔච්චරයි. පැවැත්මම දුක. ස්ථිරසාර බවක් නැත. මගේ වසඟේ පැවැත්විය හැකි කිසිවක් නැහැ. ඇච්චරයි වචන තුනයි. ඔන්න ඔය තුනට විරුද්ධාර්ථයේ තමයි සම්මාදිටිය වහගෙන ඉන්නේ. ඒ කියන්නේ පැවැත්මට එයා එකතු වෙලා ස්ථිරසාරයි කියලා පිළි අරගෙන ඉන්නවා. මට ඕන විදියට පාලනය කරන්න පුළුවන් කියලා එයා හිතාගෙන ඉන්නවා. ඒ හිතාගෙන ඉන්නවා විතර නෙමෙයි, ඒ විදියට එයා ඔක්කොම කරන්න බලනවා. ඔය බලන්න පින්වත්නි, අපේ චින්තනේ පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් මාර්ගයට එකතු වෙන්නේ. සිතුවිල්ලක් එහෙට මෙහෙට කරන්න විතරයි තියෙන්නේ. පොඩ්ඩයි වැඩි, පොඩි වැඩයි. ධර්මයේ තියෙන වෙලාවක පොඩි වෙනස්කම් ටිකක් විතරයි කරන්න තියෙන්නේ. හරි. එතකොට දැන් එහෙනම් ඔයාලා පැවැත්මම දුකක් කියලා දකින්නේ භාවනාවෙන්ද? නෑ, ජීවිතෙන් දකින්නේ. පැවැත්මම දුක. ස්ථිරසාර නැත. මගේ වසඟේ පවත්වන්න මොකක්වත් ලෝකේ නෑ. සවිඥානිකවත් නෑ, අවිඥානිකවත් නෑ. ඔය චින්තනය ඇතුලේ වැඩ කරනකොට එයා තැතිගන්නේ නෑ. කලබල වෙන්නේ නෑ. කලබල වෙන්නේ නෑ. එයාට අහන්න හම්බ වෙනවා. දරුවා රෝහල් ගත කරලා. එයාට ටිකක් අමාරුයි. එයා උපරිම කලබල වෙනවා රෝහල්ට අරන් ගියාද එච්චරයි. රෝහල්ට අරන් ගිහින් නම් වෛද්‍යවරු ප්‍රතිකාර ආරම්භ කළා. දැන් මෙයා මෙහි කලබල වෙලා දඟලලා නටලා වැඩක් තියෙනවද? නෑ, වැඩක් නෑ. ඒ තැතිගැන්ම ඉන්නේ නෑ. පුදුම යහපතක් ඒක. අන්න ඒ වචන තුනට අදාළ අර්ථයට තමයි සති සම්පජඤ්ඤ කියලා කියන්නේ. ඒක ජීවිතේ පුරුදු කරන එකක්, භාවනාවෙන් පුරුදු කරන එකක් නෙමෙයි. ඊට පස්සේ සම්මා දිට්ඨියට ඔන්න ඔය මට්ටම තමයි සම්මා දිට්ඨියට දොරගුල් ආරින්නේ. ඔගොල්ලෝ ජීවිතේ මේ 2026 වසරේ ඕක ජීවිතේ කරගන්න. ජීවත් වෙනකොට ඔෆිස් එකේ වැඩ කරද්දි, රාජකාරී කරද්දි, කුසී එක උයද්දි, පිහද්දි, උඩ ගෙවල් වල උඩ පහල යද්දි මේක ජීවිතේ පුරුද්ද කරගන්න මේ කෙලෙස් රස කර කර ඉන්න වෙලාවක කෙලෙස් විතර්ක මත පදිංචි වෙලා ඉන්න වෙලාවක දන්නේත් නැහැනේ වෙලාව යනවා බලනු කෙලෙස් එක ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නේ නැහැ බර කල්පනාවකට වෙලා ඉන්නවා පැය ගණන් මේ කෙලෙස් එක ඉන්නවා ඔයාලා දැන් පැය ගණන් මේ අදහසේ ඉන්නකෝ මේ අදහසේ ඉන්න ස්ථිරසාරව පිළිගන්න දෙයක් නැහැ පැවැත්ම දුක මගේ වසඟේ පැවැත්විය හැක සවිඥානික අවිඥානික ලෝකේ කිසිවක්වත් නැහැ ඔන්න ඔය නඩත්තුව තිබ්බොත් ඒ නඩත්තුව තියෙන කෙනාට සම්මාදිට්ඨියට එකතු වෙන්න පුළුවන් හරි එතකොට සම්මාදිට්ඨිය එකතු වෙන්න පුළුවන් දැන් අපි බලමු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙලෙස් ටිකක් නිරුද්ධ කරලා විපාකයක් නිරුද්ධ කරලා කර්මයක් නිරුද්ධ කරන කොටස් කොහොමද ගොඩ නැගිලා තියෙන්නේ මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. එතකොට ඔයාලට තේරෙවි අනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන බණ ඇහුවා කොච්චර මදිද කියලා තේරෙයි. අයි මේකට එක එක විදියට කියන්න පුළුවන්. එක එක විදියට කියන්න පුළුවන්. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ සමුදය ආර්ය සත්‍යයත් නිරෝධ ආර්ය සත්‍යයත් ඔස්සේ විමස ගන්න එක. එහෙම විමස ගන්නේ නැහැ අවිඥානික ලෝකය. එතන මේ ලෝකේ තියෙන ඇති වෙන නැති වෙන රිද්මයක් තමයි. හරි ඒ ලෝකේ ඇති වෙන නැති වෙන රිද්මයක් තිබුණාට ලෝකේ ඇති වෙන නැති වෙන රිද්මය විභාග කරලා අපි බලන්නේ නැහැ. අපි බලන්නේ ඒක. එතකොට ලෝකේ ඇති වෙන නැති වෙන රිද්මය අපි විභාග කරලා බලන්නේ නැත්තේ ඒකෙන් සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ. සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ. ඒ නිසා අතීතයේ ඔය හාමුදුරුවෝ එහෙම ගාථා හදද්දි පවා ලෝකේ ගැනත් කියලා තමන් දෙසත් බලන විදිහට තමයි ගාථා හදලා තියෙන්නේ. ඒකේ හේතුව යාට සම්මාදිට්ඨියට පොටක් පාදලා දෙන්න ඕනවට එහෙම කළේ. දැන් මල් පිපිලා පරවෙලා යනවා. ඒක සම්මාදිට්ඨිය නෙමෙයි. මල් පිපිලා ඒක ලෝක ධර්මය. එතකොට මල් පිපෙන බවත් මල පරවෙන බවත් මල් පිපෙන පරවෙන කම ආйти මලට. එතකොට මල් පිපෙන පරවෙන කම කියලා ඒක දකින්න එක සම්මාදිට්ඨිය නෙමෙයි ඇත්තට. මල පරවෙනවා වගේ මේ කය මිලින වී යනවා කියලා දකින්න එකයි සම්මාදිට්ඨිය. ඒකයි හාමුදුරුවෝ කිව්වේ පුප්පං මිලා යාති යතා ඉදම්මේ කිය සම්මාදිට්ඨිය නෑ ඒක ඇල්ලේ. කායෝ තතා යාති විනාශ බාන්න එතනයි සම්මාදිට්ඨිය තියෙන්නේ. පූජේමි බුද්ධං කුසුමේන නේන සද්දා ඉන්ද්‍රිය. පූජේමි බුද්ධං කුසුමේන නේන කියන එකට සද්දා මේ මල බුදුරජාණන් වහන්සේට කියලා හිතෙන එක සද්දාවට එන එකන්නේ. මල් වලින් කොච්චර ගෙවල් වල තියන්න පුළුවන්ද? මල් වාස වලට දාලා තියන්න පුළුවන්ද? සාරසන්නත් පුළුවන්ද? ඉතින් එක එක තැන් වල ගහලා තියන්න පුළුවන්ද? එනකොට මිනිසුන් ගෙදරට එනකොට පිළිවෙල හඟවන්න කොච්චර ඉව මොකක්වත් නෙමෙයි. යාට හිතෙන්නේ මොකද්ද? මේ මල පිපුණේ බුදුරජාණන් වහන්සේටයි. සද්දා ඉන්ද්‍රිය. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේ තේන ලබාමි මොක්කං මේ පිණින් මට මේ ලබාමි මොක්කං මොක්ෂේ ලැබේවා මොක්ෂේ ලැබේවා සම්නිතන සම්මාදිට්ඨිය තියෙනවා මොක්ෂේ ලැබේවා මේ පිණින් මට මොක්ෂේ ලැබේවා එතන ලෞකික සම්මාදිට්ඨිය හොඳට තියෙනවා අයියා පිනත් විශ්වාස කරගෙන මොක්ෂයත් විශ්වාස කරගෙන මල් පූජාව තුලින් රැස් වෙන යම් අභිසංස්කාරයක් ඇද ඒකත් විශ්වාස කරනවා තන අபிසංකාර විශ්වාස කරගත්තාම යා මෙලෝ පරලෝවත් විශ්වාස කරන එක ලෞකික සම්මාදිට්ඨිය. පුප්පං මිලා යාති යතායි ධම්මේ මල මිලින වී යන බව දකින්න එක. ඒක කිසිම ගුණ ධර්මයක් නෙමෙයි. මල් පූජා කරපු කෙනෙකුට සම්මාදිට්ඨිය උපද්දවන්න පොටක් පාදලයි ඔය තියෙන්නේ. කායෝ තතා යාති විනා අන්න ඒක තමයි සම්මාදිට්ඨිය. ඒ කියන්නේ ඒක හේතුව මොකක්ද දන්නවද? අවිඥානික ලෝකයේ කොයිතරම් විභාග කරලා ඒකෙත් අවිඥානික ලෝකයේ තියෙන ඇතිවීම නැතිවීම තමයි මේ බිත්තිවල තියෙන්නේ තේ ගතිය. සතරමා ධාතුන්ගේ පහර කෑම නිසා තමයි ඔය තින්ත ගාපු බිත්ති පුස්කාලා තියෙන්නේ. තින්ත ගාපු විදියටම නැතුව මේ අවුරුද්දේත් ආයේ තින්ත ගන්නට වෙලා තියෙන්නේ සතරමා ධාතුන්ගේ පහර කෑම නිසා. හැබැයි බිත්තිය තින් බලන්නකෝ මේ බිත්තිය පළදු වෙලා අනේ අනිත්‍ය නේද මේ කියලා බැලුවට සම්මාදිට්ඨිය නෙමෙයි බිත්තිය අනිත්‍යයි කියලා බලන එක සම්මාදිට්ඨිය නෙමෙයි එයාගේ ස්කන්ධයන්ගෙන් ස්කන්ධ පංචකයම හෝ එක් ස්කන්ධයක් විභාග කරලා බැලීම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. දැන් අපි බලමු වේදනා ස්කන්ධය තමා තුල හට ගන්නා වේදනා ස්කන්ධයක් තියෙනවනේ. අන්නේ වේදනා ස්කන්ධය අපි බලමු සම්මා දිට්ඨියෙන් බලනකොට යාට කොහොමද දැනෙන්නේ? සම්මා දිට්ඨිය, එතකොට සම්මා දිට්ඨියෙන් අපි කරන්නේ මොකද්ද? සම්මා දිට්ඨියෙන් කරන්නේ සම්පූර්ණ කෙලෙස් නිරුද්ධ කරන එක. ඒ කියන්නේ සම්මා දිට්ඨිය අයිති සීලයට නෙමෙයිනේ. මොකටද අයිති? ප්‍රඥාවට අයිති. දැන් මේක සීලයටයි සමාධියටයි ප්‍රඥාවටයි ඇති කොටස් ටිකක් තියෙනවනේ. සම්මා දිට්ඨිය අයිති සීලයට නෙමෙයි. ප්‍රඥාවට අයිති. අපි ප්‍රඥාවෙන් මොකද්ද කරන්නේ? කෙලෙස් සිඳින එකනේ. ප්‍රඥාවෙන් කරන්නේ කෙලෙස් සිඳින එක. ඒකයි සීල. මේ දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥාවට බෙදලා තියෙනවනේ. ඒකනම් බෙදලා තියෙනවා මෙහි. සීලයට අයිති මේ කොටස් දෙක, මේ මේ දැන් සම්මා වාචා කම්මන්ත ආදී සීලයටනේ අයිති. සම්මා සති සම්මා සමාධි සමාධියටනේ අයිති. සම්මා දිට්ඨි සම්මා දිට්ඨියයි කතා කරන්නේ ඇත්තටම ප්‍රඥාව පැත්තනේ. ඒ ප්‍රඥාවෙන් අපි කෙලෙස් සිඳින්නේ. එහෙමනම් සම්මා දිට්ඨියෙන් කරන්නේ කෙලෙස් නිරුද්ධ කරන එක. ක්ලේශාවරණෙන් සිත මුදවා ගන්න එක තමයි සම්මා දිට්ඨියෙන් කරන්නේ. එතකොට මේ සම්පූර්ණයෙන්ම ඒ පුද්ගලයා තුළ මේ නව කර්මයේ තුළ අනාත නොවීම පිණිස තමයි සම්මා වාචා කම්මන්ත ආජීව කියලා තියෙන්නේ. නව කර්ම සකස් වීම පිණිස මානසික හැඩය ගැන කියන්න තමයි සම්මා සංකප්ප කියන්නේ. හැයි යම් කෙනෙකුගේ කල්පනාවක් වේද ඒ කල්පනාව තුලින් යා කතා කරන ඒවා තමයි වචන. සම්මා සංකප්ප ගාවට සම්මා වාචා කියන්නේ ඒකයි. එතකොට මෙතන ඇත්තටම සම්මා දිට්ඨිය කියන්නේ කෙලෙස් නිරුද්ධ කිරීමේ එක. නව කර්ම සකස් වීමේ මූලික අවකාශය ගැන කියන්න තමයි සම්මා සංකප්ප කියන්නේ. සම්මා වාචා කම්මන්ත ආජීවර එයා තුල ගොඩනැගෙන චේතනා මතින් ඉතව කර්ම රැස් වෙනවනේ. චේතිත්වා කම්මං කරෝති කියන්නේ චේතනා පහළ කරගෙන යා මොකද කරන්නේ? කර්ම රැස් කරගන්න ඕනේ කායේන වාචායේ වශයෙන්. එතකොට චේතනා පහළ වීමේ කතාව කියන්නේ සම්මා කම්මන්ත සම්මා සංකප්ප. ඒ චේතනා පහළ කරගෙන චේතිත්වා කම්මං කරෝති කර්ම ක්‍රියාත්මක වෙනවා. අන්න සම්මා සංකප්ප ගාවට කියනවා සම්මා වාචා කම්මන්ත. සම්මා වාචා කම්මන්ත. ඇත්තටම ආජීවයෙන් කියන්නේ සම්මා කම්මන්ත. ඇත්තටම සම්මා කම්මන්ත සම්මා වාචා කම්මන්ත වලින් එයා පුළුවන් තරම් කුසලයේ පැත්තට එකතු වෙනකොට, ඒ කුසලයේ පැත්තට එකතු වෙනකොට ආජීවයෙන් කියන්නේ ලෝකේ කොච්චර අවුල් වුණත් එයා තුල පවතිනවා මේ අර කුසලය මතින් මැදහත්කම. ආජීවයා බලනවා මම මගේ ජීවිතේට මේක හොඳ නැහැ. මේ විදිහට එතන එයා හැම වෙලාවෙම අත්තානුවාද ධර්ම පරයයන් බලනවා. තමන්ව අරගෙන බලනවා. බලනකොට ඒකනේ ඔය ආම්දුරුළු එහෙම කියන්නේ මේක මගේ ආජීවයට එච්චර හොඳ නැහැ කියලා. දැන් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දැන් බුද්ධ දේශනාවෙම තියෙනවා. දැන් අපි හිතමුකෝ දානි වළඳනකොට මොනෝ හරි මාංශයක් ලැබුණා කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේට ඒ මස් වර්ග ගැන සැකනම්. ඒ සනස වළඳන්නේ නැහැ. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ ළඟ ඉන්න වළඳන කෙනාට ඔක කියන්නේ නැහැ. ඇයි? එතකොට යාගේ ආජීවයට හොඳ නැහැ. තමන් වහන්සේගේ ආජීවයට හොඳ නැහැ. මොකද සැකේ කියන්නේ මහා බරපතල කෙලෙසයක් නේ. එතකොට මට සැකයක් නැති වෙලා ළඟ ඉන්න කෙනාට සැකේ බෝ කළා වගේ නේ. එතකොට ඒක ආජීවයට හොඳ නැහැ. එයා ඒක දකිනවා. මෙදහත් ඉන්නවා. ලෝකෙට උපදෙස් දෙන්න යන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනා ඉන්නව නේද? කවදාවත් යන් ලෝකෙ ලොකුවට වෙනස් කරන්න හිතන කෙනෙක් නෙමෙයි. එයා මෙදහත් ඉන්නවා ආජීවයේ. එතකොට ලාභ සත්කාර බලාගෙන කරුණු කියන්නේ පැවිද්දෙක් නම්. ඇයි? එයාගේ ආජීවිතේක හොඳ නැහැ. ආජීවිත හොඳ නැහැ. එතකොට දැන් මට මතකයි එක වෙලාවක මේ ඔය මේ දැන් දාන ලයිස්තු හදනවනි ස්වාමීන් වහන්සේලා. කින් අහනවනි ස්වාමී දැන් ලොකු සංඝයාට දානයක් දෙනකොට මගින් අහලා තියෙනවා මම මං කියන්නේ ගුණයක් කියන්නේ නෙමෙයි මේ කියන්නේ දැන් ගිය සැරේ මම වැඩ ඉන්න තැන කටිනි පින්කමට දාන ලයිස් කියන්නේ ඒගොල්ලෝ ඇහුවා මොනසනස මෙන්න මේ දේවල් දාන්නට සකස් කරනවා මේව සංඝයාට බොහොම ප්‍රියමනාපයිනි කියලා කිව්වා හරි ඉතින් මම දාන එහෙම ලිස්ට් එකක් දීලා නෙමෙයි ඒ මහත්තුරු ස්වාමිනී මේ සංඝයාට බොහොම ප්‍රියමනාප දන් වළඳන්ට ඕන නිසා අපි මෙන්න මේ දේවල් තමයි දානියට ගන්නෙ ස්වාමිනී මේවා හොඳයි නේද කියලා ඇහුවා යාලම තමා දාන ආවේ ඒකෙ බොහොම ඕලාරික ආහාර මොකුත් තිබුණේ නැහැ ඒ ගම්වල කැම්බීම තිබුණා කොස් තිබුණා රෝමයෝ තිබුණා ඉතින් ස්වාමීන් වහන්සේලා ඉතින් කොහොමත් ගම්වල ආයේනේ ඉතින් උන්වහන්සේලාට ප්‍රියමනාප දානේ වළඳන්න සුදුසුයි කියලා හිතලා ඉතින් ඒගොල්ලෝ ගినాපු කොළේ මට පෙන්නුවා මේවා හොඳයි නේද ස්වාමිනී ඉතින් මං කෝ ආබෝම හොඳයි ඒවා වළඳනවා ස්වාමීන් වහන්සේලා ඒ හොඳයි කියපු එක මට හිතුණා මම එහෙම ඒකට මේ දානි ගේන්ට ඉදිකට අනුබල දුන්න එක හොඳයි කියලා හිතුණ එක මගේ ආජීවයට හොඳ නෑ මගේ ආජීවයේ කැලැල් වුණා වද්දෝ කියලා හිතලා මම ඒ දා කටින දවසේ මම දාන වැළඳුවේ නැහැ එදා මම දානි වැළඳුවේ නැහැ ඇයි මං අර ගොල්ලන්ට කිව්වනේ මේ හොඳයි මහත්තයා මේ කොස් එහෙම හොඳයි සංඝයාට හොඳයි ස්වාමීන් වහන්සේලා ප්‍රියමනාප වළඳාවි කියලා එතකොට මම පොදුවේ සංඝයා වෙනුවෙන් කතා කළානේ ඒක මං හිතුවා දැන් ඒක මගේ ආජීවයට අන්න ඒ වගේ අර හැම වෙලාවකම සිත මැදහත් වෙනවා සමාජීවේ පුදුම දෙයක් ඒක මම මේ ගුණයක් කියන්නේ එහෙම නෙමෙයි මම මේක කිව්වේ මේ පින්නතුන්ට මේ ආජීවයේ ස්වභාවය ගැන කියන්නේ සමාජීවේ එතකොට යාට අර මේ ආජීවය තුළින් හැම වෙලාවකම තමන්ව පරිස්සම් කරගන්න බලනවා සහ මඳහත්ව සිත තියාගෙන ඉන්නවා පවතින ජීවිතය ගැන පවතින ජීවිතය ඊට පස්සේ සම්මා සතියෙන් කරන්නේ මොකද්ද සතියෙන් කරන්නේ විපාකයක් විදියට ලැබුණු ජීවිතය විදර්ශනාවට ගන්න එක අන්න එතනින් එහාට තමයි විපාකේ විභාග කරගන්නේ එතකොට දැන් වේදනාව විපාකයක් විදියට කය විපාකයක් විදියට කය අනුපස්සනාවෙන් බලනවා කයින් අනුපස්සනානේ විපාකයක් විදියට ලැබිච්ච මේ කය ඇතිවි නැතිවි යනවා නේද කියලා බලනවා. වේදනාව මිහිරි කටුක වේදනත් අපිට දකින්න ලැබෙනවා. මිහිරි වේදනත් දකින්න ලැබෙනවා. ඉතින් මිහිරි සුඛ වේදනා මිහිරි දුක් වේදනා අපි අත්දකිනකොට මේ දෙකම ගැන අපි අර විදර්ශනාත්මක ඥානයකින් විමසා බලනවා සමුදය ධම්මානුපස්සීවා වේදනාස්මින් විහෙරති කියලා. එතර වේදනා විපාකයක් නිසා ඒක ඇති වෙන විදියත් නැති වෙන විදියත් බලනවා. අන්න විපාකය විපස්සනාවෙන් සංග්‍රහ කරන එක තමයි සම්මා සතියෙන් කරන්නේ. සමාධියෙන් කරන්නේ මොකක්ද දන්නවද? සමාධියෙන් කරන්නේ මේ විපාකය විපාකී විදියට දැකලා ඒකේ විතර්ක ਵਿਚාරවලට විපාකයේ ඇසුරේ විතර්ක ਵਿਚාරවලට ගියොත් විපාකයේ ඇසුරේ විතර්ක ਵਿਚාරවලට යන්න නොදී විපාකයේ හැටියටම දකිමින් වාසය කරනවා. සමාධියෙන් ඔන්න ඕකයි කරන්නේ සම්මා සමාධියෙන් කරන්නේ මොකද්ද මේක විපාකය කියලා දකින්න බැරි වුණාට පස්සේ එයා අත්දකින්න සැප වේදනා දුක් වේදනා සම්බන්ධය විතර්ක વિચાર කරන්න යනවා එතකොට තමයි විපාක මේක විපාකයේ විදියට නොපෙනී වේදනා උපද්දවපු බාහිර ලෝකය ගැන එයාට අවදිකම ඉන්නේ ඇසපැත්තටත් දෙන්න සුඛ වේදනා උපද්දවපු ඇහැපැත්තටත් යනවා ඇහෙන් අත්දකින්න රූපේ පැත්තටත් යනවා අන්නේ වේදනාව හැටියටම දැකලා ඒක විපාකයේ හැටියටත් දැකලා ඒක ඇති වෙලා නැති වෙලා යනකම කොහොමත් සම්මා සතියෙන් දැකලා යා තියෙන්නේ එහෙම දැකලා ඉන්න මේ පුද්ගලයා තුල පුදුමාකාරේ පුදුම විදිහේ මෙදහත් බවක් එයාගේ සිත තුල තියෙනවා ඒ මෙදහත් බවින් විතර්ක ਵਿਚාර දක්වා අර වේදනාව හැටියට දකිනවා වේදනාව විපාකයේ හැටියටත් දකිනවා ඒක ඇති වෙලා නැති වෙලා යන බවක් දකිනවා සමුදේ ධම්මානුපස්සව වය ධම්මානුපස්සව කියලා බලනවා ඊට එහෙම බලනකොට විතර්ක ਵਿਚාර දක්වා උඩුදුවන් නැති වෙන්න වේදනාව කියන තැනම සිත නවතිනවා අන්න ඒකට සම්මා සමාධි එතකොට ආයෙත් සම්මා දිට්ඨියම බබලනවා අනිත් පැත්තේ මොකද සම්මා දිට්ඨිය ඉතින් ඇති වෙන නැති වෙන සමුදේයයි නිරෝධේයයි අර ලෝකේ අබමල් රේණුවක්වත් නැහැ කියලා සම්මා දිට්ඨිය දිස්නි ගහන්න පටන් ගන්න අන්න ඒ දිස්නි ගහනවා කියන එක තමයි දර්ශනීය පහළවීම කියන්නේ සෝවාන් වීම කියන්නේ සම්මාදිට්ඨියෙන් පටන් අරගෙන ආය සම්මාදිට්ඨියෙන් ඉවර වෙනවා. මේක සෝවාන්කමට අදාළ වෙනම කියන්න පුළුවන්, සකෘදාගාමීට අදාළ වෙනම කියන්න පුළුවන්, අනාගාමී වීමට අදාළ වෙනම කියන්න පුළුවන්, රහතන් වහන්සේට අදාළ වෙනම කියන්න පුළුවන්. එතකොට රහතන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේගේ ස්වභාවයත් සම්මාදිට්ඨියෙන් පටන් අරගෙන සම්මාදිට්ඨියෙන් ඉවර කරට. එතකොට අරහත්වයට සම්මාදිට්ඨිය කියලා පාවිච්චි කරනවා. එතකොට සූත්‍රවල තියෙනවා අරහත්වයට සම්මාදිට්ඨිය කියලා පාවිච්චි කරපු එක. එහෙනම් අපිට තියෙන වැඩපිළිවෙල මොකද? සම්මාදිට්ඨියෙන් පටන් අරන් සම්මාදිට්ඨියෙන් ඉවර කරන්නේ. එතකොට දැන් පටන් ගන්නකොට සම්මාදිට්ඨිය, එතකොට දැන් සම්මාදිට්ඨියෙන් පටන් අරන් උඩට යනකොට සම්මා සමාධියට යනකොට යට කර්මයක් අවබෝධ වෙලා, විපාකයක් අවබෝධ වෙලා, කෙලෙසුත් අවබෝධ වෙලා, ආයෙත් සම්මාදිට්ඨියට යනකොට කෙලෙස් නිරුද්ධ වෙලා, කෙලෙස් වල ස්වභාවය තේරුම් අරගෙන සම්මාදිට්ඨිය අවසානට ආය සම්මාදිට්ඨිය කියන්නේ කෙලෙස් නිරුද්ධ වීම. එයා තුල සම්පූර්ණයෙන් තහවුරු වෙලා අර සම්මාදිට්ඨියෙන් දැකපු දේ ආය අර උඩට ගිහින් සම්මා සමාධියෙන් ආය පහළ ආය සම්මාදිට්ඨියට එනකොට අර සම්මාදිට්ඨියෙන් දැකපු දේම උඩට ගිහින් තහවුරු කරලා ඒ තහවුරු වීම කියන එකත් හඳුන්වන්න සම්මාදිට්ඨිය කියන එක පාවිච්චි කරලා තියෙනවා. මේක බොහොම අහන්න ඕන දේශනාවක්. ආයය අහලා දරාගෙන මානසිකාරී කරගෙන විමසගෙන එදාට වාලට තේරෙවි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කොච්චර අතපොත ගගා හිටපු જાතියක්ද අපි කිය. එච්චරට ගැඹුරු දේශනා 1000ක් විතර කරන්න පුළුවන්. දැන් මේ කරපු දේශනත් නිවන් අවබෝධ කරන කෙනෙකුට ප්‍රමාණව. නිවන් දකින්න කෙනෙකුට මේ හොඳටම සෑහෙනවා. එතකොට දැන් අපි බලමු දැන් ඔන්න සම්මා දිට්ඨියෙන් දැන් අපි නිකන් අර වේදනාව කියලා එක්කත් ගත්තානේ. එතකොට මොනවා හරි ඇතිවීම නැතිවීම දකින්න එක නෙමෙයි සම්මා දිට්ඨිය. සවිඥානික කයට අදාළව ස්කන්ධයන් හෝ ස්කන්ධයන්ගේ එකක් දකින්න ඕන. එතකොට ඊනම් සමුදයයි නිරෝධයයි දකින්න එක තමයි සම්මා දිට්ඨිය. හැබැයි සවිඥානික කයටයි ආදේශ වෙන්නේ. එතකොට සවිඥානික කයේ වේදනාව තමයි අපි බලන්නේ. වේදනාව ඇති වෙන විදිය සම්මා දිට්ඨියෙන් බලනකොට වේදනාව ඇති වෙන විදිහත් බලනවා නැති වෙන විදිහත් බලනවා. වේදනාව ස්පර්ශයෙන් හටගත්තා කියන එකත් දකිනවා. ඔන්න ඕක සම්මා දිට්ඨියටයි ති කොටස. ඉතින් මේ කාලය යන නිසා මම මේ අකුලලා කියන්නේ. එතකොට සම්මා දිට්ඨිය තිබුණාම වේදනාව කියන එක ඇති වෙලා නැති වෙලා යනවා නම් ඒක ස්පර්ශයෙන් හටගත්තා නම් ඒතර වේදනාව කෙරෙහි ඇති වෙන තණ්හාව නිසා තමයි එයා වේදනාවටම තණ්හා කරන එක ඇතුළේ තමයි වේදනාව කෙරෙහි යාට කැමැත්ත උපදින්නේ. එයා තුළ ඇතිවෙන වේදනාවට ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ. එතකොට ඇලෙන ගැටෙන මට්ටමේ සිත පවත්වන එකට ඇලීම් ගැටීම් සහගතව එයා තුළ කල්පනාව තියාගෙන ඉන්න එකට අපි කියන්නේ මිච්ඡා සංකප්ප කියලා. හොඳට බලන්න. මිච්ඡා සංකප්ප. ඒ කියන්නේ කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප කියලානේ කතා කරන්නේ. දැන් අර සම්මා දිට්ඨියෙන් එයා දකින්නකොට වේදනාව සමුදේ වෙලා නිරුද්ධ වෙලා යනවා. මා තුළ වේදනාව සමුදේල නිරුද්ධ වෙලා යන්නේ ස්පර්ශේ නිසා, ලෝකේ නිසා නෙමෙයි කියලා දැක්ක ගමන් මොකද වෙන්නේ? ඒ වේදනාව පදනම් කරගෙන ඒ වේදනාව උරඟාපු එක්ක ඇහැ නිසා, කන නිසා අපි ලෝකයේත් එකතු වෙමින් වේදනාව ඇති වෙලා තියෙන ස්පර්ශේ නිසා ස්පර්ශ වෙච්ච පැත්තට යන්නේ නැහැ. ඒ නිසා යාට වේදනාව උපද්දවපු ලෝකයක් පෙනුනොත් තමයි ඇලීම් ගැටීම් ඇති වෙන්නේ. අනේ වේදනාව උපද්දවපු ලෝකේ නිමේ දැන් යාට පේන්නේ වේදනාව ස්පර්ශේ නිසා හටගත්තා කියලායි පේන්නේ. ස්පර්ශේ නිසා හටගත්තා කියලා දැක්ක ගමන්ම කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප සිත තුල පැන නගින්නේ නැහැ. දැන් යා තුල මොනවද පැන නගින්නේ? නෙක්කම් සංකප්ප, අව්‍යාපාද සංකප්පාදියයි පැන නගින්නේ. එයා අතිශය කටුක දුක් වේදනාවක් විඳිනවා. ඒක ස්පර්ශයෙන් හටගත්ත කියලා දැක්ක ගමන් අව්‍යාපාද සංකප්ප, ව්‍යාපාද සංකල්ප නැති වෙන්නේ. එයා ලෝකෙට කවදාවත් ඇඟිල්ල දික් කරන්නේ අව්‍යාපාද සංකප්ප. ඒ අනිත් එයා තුල ගොඩනගෙන හීනියට ඇතුලේ වැඩෙන සංකල්ප විසින් මොකද කරන්නේ? නැවතත් කර්ම භවය හදන්න ලෑස්ති. ඒකයි කියේ ලෑස්තියට තමයි සම්මා සංකප්ප, මිච්ඡා සංකප්ප. ඒ ලෑස්තිය සම්මා සංකප්ප ආපු ගමන් සම්මා සංකප්ප තියෙන කෙනාගේ වචන සම්මා වාචං. ඇයි? එයාගේ ඇතුලේ තියෙන සම්මා සංකප්ප නම් ඇලීම් පදනම් කරගෙන, ගැටීම් පදනම් කරගෙන, කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප නැත්තම් ඕකනේ මිච්ඡා සංකප්ප කියන්නේ. සම්මා සංකප්ප කියන්නේ අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප ආදීනේ. එතකොට කාම සංකප්ප, අනික්කම් සංකප්ප, අව්‍යාපාද සංකල්ප ආදීන් එයාගේ සිත ගොඩනැගෙනකොට, එයාගේ සිත ඒ විදිහට ගොඩනැගෙනකොට මොකද වෙන්නේ? එතකොට දැන් අන්න කර්ම රැස්වීමේ මූලික ප්‍රවාහය තමයි සම්මා සංකප්ප. ඒතර කුසල්මයි, සම්මා වාචායි බොරුව නැහැ. කේලම් නැහැ, හිස් වචන නැහැ, පරුස වචන නැහැ. ප්‍රාණඝාතේ නැහැ. අන සම්මා සංක සම්මා සම්මා වාචා කම්මන්ත. කම්මන්තයත් හොඳයි සම්මා. ඇයි චේතයිත්වා චේතනා පහලෙන් කම්මන් කරෝති කායන වාචාය. කයෙන් වචනෙන්, කය ගැන කියන එක තමයි සම්මා කම්මන්ත, වචනෙන් ගැන සම්මා වාචා. හරි පරිස්සංගය. මෙන්න මේ විදිහට පරිස්සම් වෙනකොට නව කර්මයේ තුල අවධානම නැහැ දැන් යාට. නව කර්මයේ තුල අවධානම තමයි සසර භවය අනාථ කරන්න. අන හැබැයි මේ හැම තැනකින්ම විපස්සනාවක් හදන්න පුළුවන්. මේ ඒ කියන්නේ මේ සම්මා සංකල්පයයි සම්මා වාචාවයි දෙක අතර අන්තර් සම්බන්ධය දිහා බලලා විදර්ශනා මාර්ගයක් හදන්න පුළුවන්. ඒ කියන්නේ විදර්ශනා කරන මට නම් තේරෙන්නේ නැහැ මේක කොහෙන් පටන් අරන් ඉවර කරන්න දෙකේ. මේ දෙකෙන් විතරක් විපස්සනා කරගෙන ඉස්සරහට ගින් උපේක්ෂාව හදාගෙන මෙදහත් වෙලා තරු ආකාරයෙන් මෙදහත් බවකට ගින් ඉතින් එහාට කොහොමද යායේ අත්දකින්න සිත විපස්සනා කරගෙන ਸਰව ශූන්‍යතාවයකට හිත එකතු කරගන්නේ කොහොමද කියලා ඕනම් කියන්න පුළුවන්. මේක පුතුම්ම ධර්ම සාගරයක් වගේ එකක්. ඒ නිසා මේ ධර්මයේ පුදුම දෙයක් ඇත්තටම. මේවා කියනකොට මේ ඊයේ පෙරේද පැවිදි වෙච්ච පැවිද්දෝ කියනවා මේ අධර්මයි කියනවා. එතකොට මේවා අධර්මයේ නෙමෙයි, මේවා තමයි ධර්මය. ඔයාලා හොඳ නම් දරා ගන්න, නැත්නම් අයින් කරන්න එච්චරණින් තියෙන්නේ. ධර්මීය ද අධර්මීයද කියලා තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා කැමති නම් දරා ගන්න, අකමැති නම් අනී වැරදිලා මේ හාඳුරොන්ට. විවාහ වහා නිවැරදි වේවා කියලා මා කෙරෙහි කරුණාවෙන් මෛත්‍රිය දක්වන එකයි ඔබ කළ යුත්තේ. ඒ නිසා පින්වත්නි, මේක බොහොම ගැඹුරු දෙයක්. බොහොම ගැඹුරු දෙයක්. ඊට පස්සේ දැන් බලන්නකෝ අර කම් වාචා කම්මන්ත කියන එක ඇතුලේ මහ පුදුමාකාර හරිම ලස්සන අවස්ථාවක් තියෙන්නේ. දැන් නව කර්මයේ තුල අවදානමයි පහ වෙලා තියෙන්නේ. මේ ආර්ය ශ්‍රේණි මාර්ගේ ඉන්න මිනිහෙක් නිරේට වැටෙන්නේ නැහැ පින්වත්. പ്രേත ලෝකෙට වැටෙන්නේ නැහැ. ඊට පස්සේ කම් සම්මා, එතකොට එයා ආජීවයේ කිව්ව මොකද? එයා ඊට පස්සේ අර එයා තුල වේදනාව තුල දුක් වේදනා සුඛ මොන ජොබ් එක කරත් ඕක හට ගන්නවනේ. වේදනාව ගැන මෙතහත් ඉන්නවා. ආජීවයේ කැලල් කරගන්නේ ආජීවිකලල් කරගන්නේ. එයා දන්නවා මම පාවිච්චි වෙන විදිය, මම කතා බහ කරන විදිය, මම වැඩ කරන විදිය ඇතුලේ මම පුළුවන් තරම් මේ ඇසුර ඇතුලේ විදර්ශනාත්මක මඳහත් බවක් නෙමෙයි. විදර්ශනාව ඇතුලේ මඳහත් වෙන එක තමයි උපේක්ඛා බොජ්ජංගේ. දැන් මේ විදර්ශනාව ජීවිතේ මඳහත් කමක් තියෙන්නේ. දෝෂ ආරෝපණ අහන්න වෙනකොට යා මඳහත් වෙන්න මෙහින් වචන දාලා වැඩක් නැහැ කියලා යා මඳහත් වෙන්න. ආජීවී කැලල් කරගන්නේ. යා හැම වෙලාවකම එයාව පරිස්සම් වෙන විදියට තමයි ඔෆිස් එකේ වැඩ කරන්නේ. සේවකයෙකුටවත් එයා දොස් කියලා එයාව අනාරක්ෂිත කරගන්නේ නැහැ. මොකද ලෝකේ හදන්න බෑ පින්නවත්. තමන්ගේ බිරිඳවත් හදන්න බෑ, ස්වාමියාවත් හදන්න බෑ. පොඩි ධර්මයේ උත්සාහයක් ගන්න එතනින් එහාට කරන්න තියන්නේ. අතහැරලා දාන්න. අම්මා පවා අපි අතහැරලා දාන්න ඕන, හදන්න බැරි නම් තාත්තා පවා අතහැරලා දාන්න ඕන. හදන්න බැරි නම් බෑනේ. මේක කියලා ඉතින් අපේ දැන් ඔය පින්නතුන්ලාගේ වුණත් දැන් මේ අපේ වැඩි හිටියන්ට ධර්මී යන්නේ නැහැ. අපි උත්සාහ කරලා බලලා අනේ නම් බණක් හරි අහගෙන ඉන්න කියලා අතෑරලා දාන්න තියෙන්නේ. එයාලගේ ඇතුළ වෙනස් කරන්න අමාරුයි අපිට. ඔයාලගේ ආජීවයේ කැලල් කරගන්න එපා අම්මා නිසාව, තාත්තා නිසාව. මොකද ඔයා අම්මා සංසාරෙම ඔයාලගේ අම්මා නෙමෙයි. ඔය තාත්තා සංසාරෙම තාත්තා නෙමෙයි. යා මොකක් හරි පරණ ගනුදෙනුවකට මිහි පෑහිලා ඇවිල්ලා සමටි පැහැයිලා තිනේ ඔයාලගේ පරණ කර්මයකට. අකුසල කර්මයකට පැහැයිලා තිනේ. ඉතින් තමන්ගේ අකුසල කර්මය අම්මා විදියට ඉන්න පුළුවන් ඇත්ත කතාව. අම්මලට ගරහන්න නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ අකුසලය තාත්තා විදියට ඉන්න පුළුවන්. ඒක ඔයාලා දකින්න තමන්ගේ අකුසලය මේ ගෙවෙන්නේ. අසත්පුරුෂ අම්මා තාත්තලා ඉන්න දරුවෝ ඉන්නවා. අසත්පුරුෂ දරුවෝ ඉන්න දෙමව්පියෝ ඉන්නවා. ඒ අසත්පුරුෂ දරුව තුලින් අම්මා තාත්තා දකින්න ඕන තමන්ගේ අකුසල. එතකොට ඒක තමයි උපේක්ෂාව. ඒක නිවන් මඟට උපේක්ෂාව නෙමෙයි, සම්මා ආජීවයට අදාළ දෙයක. සම්මා ආජීවයට අදාළ දෙ. ඊට පස්සේ මේ ආජීවයෙන් පස්සේ කතා කරමු සම්මා වායාමෙ. මෙන්න මෙතනදි තමයි ඕගොල්ලන්ව සංසාරින් නිවන පැත්තට හරවන්නේ. මේකේ තියෙන සම්මා සම්මා වායාමික කියන්නේ සසරයි නිවනයි කියන්නේ. හොඳට බලන්නකො. කුසල කුසල කුසල්. ওই දෙකනේ සම්මා වායාමික කියන්නේ. මොකද සම්මා වායාමික කියන්නේ උපාන් කුසලානං උපසම්පදාය අකුසලානං පහනා ඔකනේ. උපන් කුසලය උපන් අකුසලේ. නූපන් කුසලේ නූපන් අකුසලේ. ඔක ඇතුළේ අකුසලේ මඩින්නත් කුසලේ උපද්දවන්නත් ඇති වෙන වෑයම තමයි සම්මා වායාමයේ කියලා කියන්නේ. හරි. එතකොට මෙතන සම්මා වායාමින මෙන්න මෙතනින් තමයි ඔයගොල්ලෝ දැන් සසරෙන් කෙලින්ම නිවන පැත්තට හරවන්නේ. නිවන පැත්තට හැරුණ ගමන් ඔයාලට තියෙන්නේ කරන්න මොකද්ද තියෙන්නේ? ඔයාලට තියෙන ඔයාලගේම විපාකේ විපස්සනාවට ගණ්ඩයි තියෙන්නේ. ඒ කියන්නේ සම්මා සති ඔබ කය විඳීම් ඔයගොල්ලන්ගේ සිත විපාකනේ. ඒ විපාකේම විදර්ශනාවට ඉදිරිපත් කර ගැනීමෙන් තමයි නිවන් මඟ පටන් ගන්න. ඔන්න ඔය සම්මා වායාමයෙන් තමයි ඔබව සසර නිවන් මාර්ගය තුළ ආරම්භය වෙන්නේ. ඇයි මෙතන තමයි සසර සහ නිවන අඳුන ගන්නවා. අඳුනගත්ත ගමන් නිවනට බර වෙනවා. නිවන බර වෙච්ච ගමන් නිවන වඩන කමට එනවා. ඒක ආරම්භ කරන්න තියෙන්නේ සම්මා සතිය. ආරම්භ කරනවා කියලා අලුතෙන් මුකුත් හොයන්න නෑ. ඔයාලගේම විපාකය විදර්ශනාවට ගණ්ඩයි තියෙන්නේ. ඒකට තමයි සම්මා සතිය කියන්නේ. ඒ විපාකයේ තුල විතර්ක ਵਿਚාර දක්වා උඩුදුවන් නැති මට්ටමට තමා තුල ඇති වෙන සංයම තම සම්මා සමාධි. ඒකෙන් මොකද වෙන්නේ? ආය දර්ශනීයම පහළවෙනවා. ආය සම්මා දිට්ඨිය හැදෙනවා. හර සම්මා දිට්ඨියම මෝරලා වැඩෙන්න පටන් ගන්නවා. දැන් හොඳට බලන්න. දැන් සම්මා වායාමයේ කියන්නේ මෙතන වායාමයේ කියලා බලන්නෙත් කුසල් අකුසල්නේ. දැන් උපන් කුසලයක් තියෙනවා. මොකද්ද? ඔයාලගේම වේදනාව ඇති වෙලා නැති වෙලා සමුදේ වෙලා නිරුද්ධ වෙලා යන එකක් කියලා දකින්න කමක් තියෙන. ලෝකෙට නෑ 얘 දැක්. එන උපන් කුසලේ ඒක. නූපන් කුසලේ මොකද්ද? වේදනාව නිරුද්ධ කරලා නැහැ තාම. වේදනාවේ Nirodhe නූපන් කුසලේ. ආන දැන් යා කුසල් අකුසල් තෝරන්නේ ආරාම හදන සංඝෝපස්ථාන දක්වන ඒවයින් නෙවෙයි. එයා එයා තුලයි කුසලේ දකින්නේ. මොකද්ද කුසලේ? වේදනාවේ සමුදේ වේදනාවින් අපි පටන් ගත්තා. වේදනාවේ සමුදේයි Nirodhayi දක්කක උපන් කුසලයක්. ලෝකයා එහෙම හිතන්නේ නැහැ. වේදනාවට මුලා වෙලා ලෝකයා. නූපන් කුසලේ මොකද්ද? වේදනාව තම නිරුද්ධ කරලා නැහැ ඉතිරි නැතු. ඒක නූපන් කුසලයක්. උපන් අකුසලයේ මොකද්ද? උපන් අකුසලයේ තමයි මා තුල වේදනාව පිළිබඳ මුලාවක් තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට වේදනාව සමුදේ වෙලා නිරුද්ධ වෙලා යනවා කියලා ඔයගොල්ලන්ගේ පොදු තත්ත්වයක් නෙමෙයිනේ. ගෙදර ගියාම වැඩ කරද්දි වේදනාවට මුලා වෙලා ආයෙත් ලෝකයක් එක්ක වල හැප්පෙනවා. ඒක උපන් අකුසලයක්. නූපන් අකුසලයේ ඉස්සරහටත් වේදනාව කොච්චරකල් පවතීද කියලා මම දන්නේ නැහැ. දන්නේ ජීවිතේන්ද්‍ර රූපේ පවතිනකම් වේදනාව පවතිනවා. ඉස්සරහටත් වේදනාව අත්දකින්නකොට මම වේදනාවට මුලා වෙන්න පුළුවන්. වේදනාව අභිනන්දනය වෙන්න පුළුවන්. ඒක නූපන් අකුසලේ. මෙන්න මේ විදියට වේදනාව තුල කුසල් අකුසල් දැක්ක ගමන් එයා සම්මා සති. කෙලින්ම නිවනට බර වෙනවා. දැන් ඔයාලට තියෙන වේදනාව අනුපස්සනා කරන්න වේදනානුපස්සන. දැන් ඔයාලට තියෙන භාවනා වශයෙන් වාඩි වෙලා ඇස් දෙක පියාගෙන වේදනාව සමුදේ වෙවි නිරුද්ධ වෙවි යන විදිය බල බලා ඉඳයි තියෙන්නේ. ඒකට හුස්ම දිහා බලාගෙන ඉන්න එක මුලින්ම කරලා පටන් ගන්න. එතකොට වේදනාව කියන තැනම නවතිනවා. වේදනා උපාදානයේ දක්වා යන්නේ නැහැ. අන්නේ වේදනාව වේදනාව කියන තැනම නවතිනවා නම් විතක්ක ਵਿਚාර ඔස්සේ වේදනා උපාදානයේ දක්වා යන්නේ නැත්නම් ඒක සම්මා සමාධිය. එතකොට වේදනාව ගැන සම්පූර්ණයෙන්ම අවබෝධ කරනවා. ඒ වේදනාව ගැන දර්ශනය පහළ වෙනවා. ඒ දර්ශනය පහළ වීම තමයි සෝතාපන්න ඵලය. ඒ සෝතාපන්න ඵලය තමයි යම් පුද්ගලයෙක් තුළ ආය සම්මා දිට්ඨිය පහළ වීම කියන්නේ. ඉතින් මෙච්චරයි මුළු නිවන් මාර්ගයේ සම්බන්ධවම කතා. එනිසා ඔබ හැම දිනාට මේ හෝරාවකටත් වැඩි කාලයක් ධර්ම ශ්‍රවණමේ කුසලය නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ වසරේ පළමු පොහෝ දිනේ දවසේ මේ දේශනාව විකාශනය වෙන්න නියමිතයි. පොළොන්නරුව ජයන්තපුර යාය 13 පදිංචි ඩී වික්‍රමරත්න මහත්මයා ප්‍රදාන පිනතුන් ශ්‍රද්ධාවෙන් අදත් මේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරලා තිබෙනවා. මේ පිනතුන් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ ධර්මයේ තම තමන්ගේ ජීවිත සුවපත් වීම පිණිස උපකාර වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වික්‍රමරත්න මහත්මයා ප්‍රදාන පිනතුන්ට මේ බලවත් ධර්ම දානමී කුසල් හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පොළොන්නරුව ජයන්තිපුර යාය 13 පදිංචි ඩී වික්‍රමරත්න මහත්මයා, TAN ටිකිරි කුමාරි මහත්මිය, විරංජ ගිහාන් වික්‍රමරත්න එවගේම CSK වික්‍රමරත්න, DP වික්‍රමරත්න, DD වික්‍රමරත්න කියන අපේ පින්වත් මහත්වරුන්ට පවුල්වල සියලු දෙනාට ආශිර්වාද කරනවා. ඒ පවුල්වල සුජීවත්ව සිටින ඥාති මිත්‍රාදීන්ටද මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. 2026 ජනවාරි මාසේ 10 දිනට ජන්මදිනයේ දින මුතුලා අල්විස් ලොකුලියනගේ ජනවාරි 15 ජන්මදිනයේ දින ඉමායා කරුණානායක ජනවාරි 29 දින ජන්මදිනයේ දින ලීලාන් යසස් වික්‍රමරත්න කියන මුණුබුරු මිනිබිරියන්ට පින්වත් දරුවන්ට ආශිර්වාද කොට තිබෙනවා. සියලු දෙනාගේම ජීවිත ආත්මස ධර්මයෙන් ආලෝකමත් වේවා. සුවසේම ජීවිත අවබෝධය කරායන්ට මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. වික්‍රමරත්න පවුලේ දෙපාර්සව ගතෝ මිය පරලෝකීය ඥාතීන්ට අනුමෝදන් කරනවා. දෙමව්පියන් වන දීගොඩ ගමගේ එමලිහා මි මාතාවට, තුන් අදිරියන් වික්‍රමරත්න මහත්මයාට, විලියම් බණ්ඩාර මහත්මයාට, ලීලාවති කුමාරිහා මහත්මිය ඇතුළු වර්ග පරම්පරානුගත සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවය සුවපත් වේවා. දේශකයන් වහන්සේ වෙත අපටත් ආශිර්වාද කොට තිබෙනවා. සියලු ලක්වාසී ලෝකවාසී සියලු මහා සංඝරත්නයටත් ආශිර්වාද වේවා. මේ වෙනුවෙන් කැපවන සියලු දෙනාටම ආශිර්වාදයක් වේවා. සියලු දෙනාට ජීවිතාවබෝධය ධර්මාවබෝධය කරා යන්ට මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලට, බ්‍රහ්ම රාජ මණ්ඩලවලට, අවීචී පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා.
රාගක්ඛයෝ නිබ්බානං.